नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य अभी कथा के लिए हम दाम हैं ये भाग्य इधर में भूमि के ऊपर डकिंग ने काम करी स्कंद धातु आयतन දංගල දුම්රියකට දුවන්න බෑ පාර නැතුව හේල් පාර තියෙන්න ඕනේ වගේ විදර්ශනා ඥානේ දිවෙන්න භූමියක් තියෙනවා විදර්ශනා භූමිය. ඒ භූමිය ඉස්සෙල්ලා භූමිය ගැන දැනුම තියෙනවා. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියන්නේ ඒ ටික. අර මම මතක් කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බහුධාතු සූත්‍රයේදී මේ ලෝකේ යම් කිසි දුකක් ඇති වෙනවනම් ඒ හැම දුකක්ම ඇති වෙන්නේ බාලයා කරා. පඬිතයාට ඇති වෙන දුකක් නෑ. හැම උපද්ද්‍රවයක්ම වෙනවනම් වෙන්නේ බාලයා කරා. හැම විපතක්ම වෙන්නේ බාලයා කරා. පඬිතයාට දුකකුත් නෑ, විපතකුත් නෑ, උපද්ද්‍රවයකුත් නෑ කියලා. ඒ නිසා මහන්නේ ඇහිලා විමසා බලා කටයුතු කරන පඬිතෙක් වෙන්නේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ කෙසේ විමසා බලා පඬිතෙක් වෙනවා. ආනන්ද ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්චසම්පාද වශයෙන් විමසලා බලා පඬිතෙක් වෙනවා. එතකොට පඬිත බව ඇති වෙන්න, පඬිත බව ඇති කරන පඬිතයෙක් වෙන්න නම් ඒ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් විමසන්න. ඒ විමසන්න අපි ගාව ඒ ස්කන්ධ කියන්නේ මොකද්ද? ධාතු ආයතන කියන්නේ මොකද්ද? එතකොට ධාතු කියන්නේ මොනවද? මොකද්ද කියලා ඒ දැනුම අපිට තියෙනවානේ. එතකොට ඒක අපි ඉගෙන ගන්නේ මේකට අපි එක කොටසක පළක් පුරෝම්. ඒ කියන්නේ හැමතැනින්ම අපිට අරගෙන කතා කළ හැකි. නමුත් මොනතනද අපි මේ ඉගෙන ගන්න කියන කාරණා අපි මෙහෙම විභංග ප්‍රකරණේ තුන ධම්මහදේ විභංගය කියලා. ඒ ධම්මහදේ විභංගය කියලා කියන්නේ ධම්ම හදවත බෙදලා පෙන්වනවා. එතනයි ඕනම තැනක ප්‍රධාන වෙන දෙයට කියන්නේ හදවත වගේ කියලා කියන්නේ. කෙනෙක් අන්තිමට මේ ශරීරයේ ඔක්කොම අතහැරුණත් අන්තිම හුස්ම රැල්ල අන්තිම මොහොත දක්වා හෝ තියෙන හදවත. ඒ වගේ මේ ශාසනය කියලා යමක් තියෙනවනම් ශාසනය හදවත වගේ තැනක් තියෙනවනම් අන්න ඒ ටික බෙදලා පෙන්නනවා බුදුරජාණන්. එතකොට ඒ හරහා තමයි මේ හැම දැනුමක්ම අවබෝධයක් ලැබෙන්නේ. ඒ ටිකෙදි කිදි කාරණා 11ක් තියෙනවා. මේ 12. 12 මතකද? කාණ මතකයි සං. ස්කන්ධ ආයතන ධාතු සච්ච ඊටවස්සේ ඉන්ද්‍රිය හේතු ආහාර සච්ච සච්ච කිව්වා. ආහාර පස්ස වේදනා සංඥා චේතනා චිත්ත. එතකොට මෙන්න මේ හත. එතකොට එතනදී ස්කන්ධය කති කන්දා කියලා අහනවා බුදුරජාණන් වහන්සේ. ස්කන්ධය කෙතෙක්ද කියලා අහනකොට ඔන්න එතෙන්දී හම්බ වෙන අපිට උත්තර ස්කන්ධය පහයි. පංචස්කන්ධය කියලා. එතකොට මේ ස්කන්ධ පහ මොකද්ද කියන එක අපිට මේ විභංග ප්‍රකරණේ වෙනම තැනකින් දැන් එතන මේ ස්කන්ධ පහ මාත්‍රිකා කළාට ධම්මසංගමේ ධම්මහදයේකේ ඒ ස්කන්ධ පහ මොකද්ද මොනවද කියලා බෙදලා පෙන්වලා අපිට විභංග ප්‍රකරණ එකේ කන්ද විභංග කියන එක. ඒකෙදි එතකොට සම්පූර්ණ අපි කියමු කන්ද විභංගය කියලා. දැන් අපි මේ ස්කන්ධ ටික ඉගෙන ගන්න ඕනේ. ඉස්සෙල්ලා මම පෙළ උගන්වනවා නම් පෙළ උගන්වලා ඊට පස්සේ ඒ කාරණාවල අර්ථය උගන්වමු. අපිට මේ ස්කන්ධ ටිකම විතරක් ඉගෙන ගත්තොත් ඔක්කොම තුන් මාසෙ තීව්‍ර කරන්න බැරි. ඒ හින්දා කෙටියෙන් තමයි කියන්න වෙන්නේ. ගොඩාක් තියෙන නිසා. එතකොට ස්කන්ධ පහයි. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඤාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඤ්ඤාණස්කන්ධ. එතකොට ඊට පස්සේ ඒ රූපස්කන්ධය කියන එක, රූපස්කන්ධය කියන එක තව කාරණා 11කින් රූපස්කන්ධය විද්‍යමාන. රූපස්කන්ධය කාරණා 11කින් මේ රූපස්කන්ධය කියන එක ලෝකෙට ප්‍රකටයි, විද්‍යමානයි. මොකද අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, ආධ්‍යාත්මික රූප, බාහිර රූප, ඖදාරික රූප, රළු රූප, සියුම් රූප, හීන රූප, ප්‍රණීත රූප, දුර රූප, ළඟ රූප කියලා 11 ආකාරයකින් මේ රූපයේ ලෝකෙට හම්බ වෙනවා. එතකොට රූපස්කන්ධය කියනකොට මේ 11 පුලේම තියෙන ඔක්කොම රූප ටික අයිති. ඈ අතීත අනාගත පච්චුප්පන්නව අජත්තංව බහිද්දාව ඕලාරකම සුකුමව හීනංව අපනිතව යන්දුරි සන්තිකේවා සබ්බන් රූපා. මේ සියලුම රූපද ටික අයිති රූපස්කන්ධය කියලා කියනකොට. එතකොට වේදනා ස්කන්ධ කියලාකොට ඒ වේදනා ස්කන්ධයටත් මෙන්න මේ 11 ආකාරයෙන්ම අයිති 11 පොලක තියෙන. ඒ වේදනාවේ තව ප්‍රභේද ගොඩේ තියෙනවා. නමුත් ලෝකෙට මේ වේදනා ස්කන්ධයේ 11 තැනකින් ප්‍රකටයි. අහු වෙනවා. අතීත විඳ වේදනා, අනාගතේ විඳින වේදනා, දැන් විඳින වේදනා, ආධ්‍යාත්මික වේදනා, බාහිර වේදනා, එතකොට ඖදාරික වේදනා, සුකුම වේදනා, හීන වේදනා, ප්‍රණීත වේදනා, දුර වේදනා, ළඟ වේදනා කියලා ප්‍රකටයි. ඒවා අපිට ඔක්කොම එකන ගත්ත හැකි. ඒ වගේම සංඥාව, සංඛාරය, විඥානය කියන මේ ස්කන්ධ තුනත් අර වගේම මේ 11 ආකාරයෙන් ලෝකෙට ප්‍රකටයි. එතකොට මේ ස්කන්ධ පංචකය 55 ආකාරයකින් ලෝකෙට ප්‍රකට වෙලා තියෙනවා. එතකොට අපි මේ ස්කන්ධ ගැන දැනගන්නකොට 55 ආකාරයකින් කෝත්තනකින් හම්බෙන රූපයේද ගතිය මේකයි කියන තැනකට එන්න ඕනේ. අපි දැන් වර්තමානයේ රූපයක් ගැන කතා කළොත් රූපස්කන්ධයක් ගැන කොතන තියෙන රූපෙත් මේ රූපයයි මේ ස්වභාවයයි කියන නුවණ එන්න ඕනේ. එතකොට දැන් මේ ස්කන්ධ කියලා කියන්නේ ස්කන්ධ කියනකොට හොඳට අපි අර්ථය දැනගන්න ඕනේ. මේ රාසත්ව කන්දත්ව, පුඤ්ජත්ව කන්දත්ව, සමුහත්ව කන්දත්ව. රාසි අර්ථයෙන් ස්කන්ධයි කියලා කියනවා. සමුහත්ව කන්දත්ව, සමුහ අර්ථයෙන් කන්දයි කියලා කියනවා. පුඤ්ජත්ව කන්දත්ව, පුඤ්ජක අපි කියන ධාතු පුඤ්ජ ගොඩක් කියන අර්ථය. ඒකට තව උපමාවක් දැන් උදක කන්ද, අග්ගි කන්ද, එතකොට දාරු කන්ද කියලා. ගස් ගොඩක්, දර ගොඩක්, ජල ගොඩක්, ගිනි ගොඩක් කියලා කියනවා. ඒ වගේ කන්ද, රූප කන්ද, රූප ගොඩක්, වේදනා කන්ද, වේදනා ගොඩක්, සංඥා ස්කන්ධ, සංඥා ගොඩක්, සංකාර ස්කන්ධ, සංකාර ගොඩක්, විඥාන ස්කන්ධ, විඥාන ගොඩක් කියන අර්ථයෙන් ස්කන්ධයි කියලා කියනවා. කන්ද ගොඩක්, සමූහයක්, පුංචියක්, රාශියක් කියන අර්ථේ හඳයි කියන අදහස ගත යුතුයි. එතකොට ඒ ස්කන්ධයන් ගත්තාම ඒකෙදි අපිට ඒ ස්කන්ධේ ප්‍රකට වෙන කාරණා 11ක් කියනවා කිව්වම ස්කන්ධ ටික විස්තර කරන්නේ තාම මේ කාරණා 11 අපිට රූපය ප්‍රකට වෙන අවස්ථා, ප්‍රකට වෙන තැන් 11ක් ගැන කියනවා මිසක තාම ස්කන්ධයන්ගේ විස්තරය නෙමෙයි මේ. එතකොට එතනදී අපිට මෙන්න මෙහෙම මෙහෙම හම්බ වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී හම්බ වෙන ඒ ස්කන්ධ මෙන්න මේ අර්ථයෙන් කියන එක. අපි මෙහෙම කියමු දැන්. අතීත රූප කියලා කියන්නේ මොකද්ද? භව වශයෙන් හෝ ක්ෂණ වශයෙන් හෝ ඉක්ම ගිය නිරුද්ධ ගෙවිච්ච අස්තංගතයට ගියේ නැති වෙච්ච රූපයක් තියෙනවනේ මේක අතීත රූපය. එතකොට බහුව වශයෙන් හෝ ක්ෂණ වශයෙන් හෝ නොහතගත් ප්‍රත්‍ය සමවායෙන් තාම නූපන් පහළ නො වූ ප්‍රත්‍යයෙන් හට නොගත් නොනැගුණු රූපයක් තියෙනවා. අනාගත න ආගත පැමිණියේ නැහැ. ආගත කියන්නේ එනවා, න ආගත අනාගත. ආවේ නැහැ තාම, උපන්නේ නැහැ, හටගත්තේ නැහැ කියන අදහසින් අනාගත කියන්නේ තාම උපන්නේ නැහැ කියන අදහසින් නූපක් තැනක. ඒ කියන්නේ අපේ ජීවිතෙන් ගත්තාම අපිට පෙර ආත්මික අපි මෙහෙම ඉඳ ඇති, මේ වගේ කෙනෙක් වෙලා ඉඳ ඇති කියලා යම් රූපයක් ගැන කතා කළොත්, එහෙම නැත්නම් පොඩි කාලේ මගේ මෙන්න මෙහෙම රූපයක් මම පොඩි කාලේ මෙහෙම කෙනෙක්ව දැක්කා කියන තැනක, මම මේක ටිකකට ඉස්සෙල්ලා දැක්කනේ එතන ඒ රූපයක් ගැන අපි කතා කරනවා, ක්ෂණ වශයෙන් වගේ අතීත රූප ගැන අපි එහෙම කතා කරනවා. ඒ වගේ තැනකදී අපිට හම්බෙන රූප අතීත රූප. අනාගතයේදී අපි අනාගතයේදී දෙවියෙක් වෙනවා, ප්‍රඥෙක් වෙනකොට මෙහෙම රූපයක් වේවා, මෙහෙම රූපයක් ලැබේවා, මෙහෙම වෙනවන තව ටිකකින් මම මෙන්න මෙහෙම රූපයක් බලන්න යනවා කියන තැනකින් හෝ කතා කරනවා. මේ අනාගත නූපන්න නොහටගත්තු අනාගත රූප, වර්තමානයේ මේ දැන් මට මෙහෙම මේ පේන්නේ රූපයක් කියනවා. ආධ්‍යාත්මික රූප, ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස නේද ආධ්‍යාත්මික. ඕම් හොඳ අවධානයෙන් ඉන්නවද කියලා. ඒ මනස රූපයක්ද? ඔහු කිව්වනේ.
හරිද?
ඔක්කොම ලියවා ඔහු කිව්වේ. නැහැ, මනස රූපයක් නෙවෙයි. මම හොඳ අවධානයෙන් ඒක කිව්වේ. ඇහැ, කන, දිව, නාසය, ශරීරය. අපි අවධානයෙන් හිටියනම් ඒකේ අර්ථය හිතට වැටෙන විදිහට ටග් ගාලා අහු වෙනවා. අහ මේ රූපේ නෙමෙයි කිව්වේ. හොඳ අවධානයෙන් ඉන්න මට සමහරට පැටලෙන්න තැන් වෙන්න පුළුවන්. එතකොට ඇහැ, කන, දිව, නාසය, ශරීරය මේව ආධ්‍යාත්මික රූප. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේව බාහිර රූප. එතකොට ඕලාරික රූප කියලා කියනවා. දැන් අපි කියමු චක්කායතනේ, රූපායතනේ, සෝතායතනේ, සද්ධායතනේ, ගහනායතනේ, ගන්ධායතනේ, ජීවආයතනේ, රසායතනේ, මෙන්න මේ ටිකට කියනවා ඖදාරික රූප. ඖදාරික රූප කියන දැන් මේ එක එක ක්‍රම ප්‍රභේද ආධ්‍යාත්මික බාහිර දෙකම එකට අයිති දැන් ඖදාරික රූප. දැන් මේ ඖදාරික රූප පරියාය ගතව තේරෙනවද කියන්නේ? ඖදාරික කියන්නේ ගොරෝසු රූප කියලා කියන්නේ ඇහැ ගොරෝසු රූපය, ඇහැට පෙනෙන රූප ගොරෝසු රූපය, කන ගොරෝසු රූපය, සද්දේ ගොරෝසු රූපය, නාසයේ ගොරෝසු රූපය, මේවා ඖදාරික රූප. එතකොට සුකුම රූපය කියලා කියන්නේ ඉත් ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, එතකොට කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති රූප. එතකොට ආකාශ ධාතු, ආපෝ ධාතු, රූපස ලහුතා, රූපස මුදිතා, රූපස කම්මඤ්ඤතා, උපචේ සන්තිති, ජරතා, අනිච්චතා, කබලිකාර කියන මෙන්න මේවා සුකුම රූප. සුකුමයි කියලා කියන්නේ ධම්මායතනේ පරියාපන්න ගැටින්නෙත් නෑ මේවා. දැන් මේ ඖදාරික රූපෝ ලක්ෂණය තමයි හැවෙන්නේම සප්පටිගම් ගැටෙනවා. සුකුම රූපෝ ලක්ෂණය තමයි ගැටෙන්නේ අප්පටිග රූපේවා ගැටෙන්නේ. ඒ කියන්නේ හිතේම යෙදෙන ගති ස්වභාවයකින් මිසක ඒකට ප්‍රතිපක්ෂව ගැටෙන්නේ යමක් නෑ. ඉන්ද්‍රිය රූපයේත් ගැටෙන්න එකක් නෑ. ඒ නිසා ඉන්ද්‍රිය රූපේ, පුරුෂේන්ද්‍රිය රූපේ නිසා මේ කය හැදෙනවා මිසක ඒකට ගැටෙන්න එකක් නෑ. දැන් ඇහැ චක්කු ප්‍රසාදයේ රූපෙට නම් වර්ණ සටහන ගැටෙනවා. වර්ණ සටහනට නම් ඇහැ ගැටෙනවා. කියලා පටිග සම්පතිය පෙන්වන්න ඕනවා. මේ රූපය අප්පටිගයි. අනිදස්ස නම් අප්පටිග. අපි ඉදිරියටත් ඇවිතව අප්පටිගයි. එතකොට හැම වෙලාවෙම ධම්මායතනයේ පරියාපන්න අප්පටිග. ඒ කියන්නේ ගැටීමෙන් තොර හිත අනුව ගිය රූප ටික හැම වෙලාවෙම සුකුමයි. සතර මහා ධාතු නිසා උපදින මේ රූප ටික ඖදාරිකයි. හිත අනුව ගිය ගැටීමක් නැති නමුත් රූප. ඒ රූපය හැම වෙලාවෙම සුකුමයි. සුකුම රූප කියනකොට හොඳට දත යුතුයි අපි ඉන්ද්‍රිය, පුරුතින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය කියලා පෙන්නන මෙන්න මේ කාරණා ටික දත යුතුයි. සුකුම රූප කියන්නේ මේවා. ඒක හැම වෙලාවෙම ධම්මායතනේ පරියාපන්නයි. ධම්මායතනේ අනුව ගිහිල්ලා තියෙනවා. අර මං කිව්වේ ගහේ තියෙන ඇටේ තියෙනවා ගතියක් මෙහෙමයි හදන්නේ ගහ. ඔගේ හිතේ තියෙන ගතියක් රූපේ හදන්නේ මෙහෙමයි කියලා භාව රූපේ කියලා. දැන් අපි ඔය කියන්නේ මැරෙන වෙලාවට භාව රූප මුකුත් නැහැ. ඉති භාව පුරුෂ භාව. පුරුෂ භාව රූපේ නිසා හැදිච්ච රූපේ මිසක සතර රාශියේ සතර මහා ධාතුව මේ මිසක මේ රූපේ පුරුෂේක හෝ නෙමෙයි. පුරුෂ ඉන්ද්‍රිය රූපේ නෙමෙයි. පුරුෂ ඉන්ද්‍රිය රූපේ නිසා හැදුණු රූපෙ මේ. පුරුෂ ඉන්ද්‍රිය රූපය කියන එක හැම වෙලෙම ධම්මායතනේ පරියාපන්න. එතකොට ඒකෙන් දකින සුකුම රූප කියලා කියන්නේ මෙන්න මේ ටික. හොඳට ඒ ටික ගැන අපිට අවධානය යන්න ඕනේ. කොවිලා පරි සුකුම රූප කියලා කිව්වොත් ගැටීමකින් තොර ධම්මායතනේ අනුව ගිය රූප මොනවද? ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, ආකාශ ධාතු, ආපෝ ධාතු, රූපස්ස ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා, උපචේ, සංතිත, ජරතා, අනිත්‍යතා කියන මෙන්න මේ ටික මතක තියෙන්න. මේ සුකුම
සතර මහා භූත විත් කතාවක් නෑ
නේද? නෑ නෑ, ඒක නෑ. ඒ මොකුත් නෑ.
තරග සීත උෂ්ණාදීන් විකාරයට පත්වන වෙනස් වීම පත්වන නිසා රූප කියන අර්ථයක් තියනා නේ?
එහෙම. එහෙම.
මනසට අනුව ඉතින් මේ රූප එහෙම වෙන්නේ නෑ
නේද? එහෙම වෙන්නේ නෑ මෙතන සම්. මොකද මෙතනදී ඒකයි දැන් අපි කියමු ඕක තව බෙදනවා. මේ අපි කියන රූපාවචර බ්‍රහ්ම ලෝකෙදී රූපය කියලා යමක් තියෙනවා. නමුත් කබලින්කාහරි නියෝජනය කරන්නේ. මෙතනදී කබලින්කාහරි නියෝජනය කරමින් පවතින රූපෙකුත් තියෙනවා. ධම්මායතනෙ නියෝජනය කරමින් පවතින රූපෙකුත් තියෙනවා. කාම ලෝකෙ කෙනාට ධම්මායතනෙ නියෝජනය කරමින් පරිහරණය මේ පවතින රූපය අහුවෙන්නේ අහුවෙන කබලින්කාහාරය පරිහරණය මේ නියෝජනය කරමින් අහුවෙන රූපෙ විතරයි. මේ රූපය තමයි සීතෙන් උස්නේ බින්දෙන්නේ. එතකොට කබලින්කාහාර කාම ලෝකේ ඉන්න කෙනාගේ රූපේ හැම වෙලාවෙම සීත උස්නේ බින්දෙනවා. දැන් ධම්මායතන යනුව තියෙන රූපයෙන් මෙහෙ හදන්නේ අපිට. අපි මෙහෙ ඉන්නේ අපිට. එතකොට රූපය අනිත්‍ය ගැන කියන්න වෙන්නේ රූපතිතීකෝ රූපං කියලා මේ අපි ඉන්න තැන. මෙතනින් කියන්න බෑ. ඒ විදිහට. එතකොට හීන රූප කියලා කියන්නේ මොනවද? ලෝකයේහි ලෝකය විසින් ඒ සත්‍ය විසින් අවමන් කරන ලද ලාමක වශයෙන් සලකන යද්ද බැහැල කරල පරිභව කළ නොගරු කළ හීන වූ හීනයි සලකන ලද රූප තියෙනවනම් අනිෂ්ඨ වූ අකාන්ත වූ රූප වලට කියන හීන රූප. ලෝකේ ප්‍රණීතයි කියලා, උසස් කියලා, ශ්‍රේෂ්ඨයි කියලා, සම්මත මේ යහපත් කියලා හිතන රූප ප්‍රණීත රූප. ඊට පස්සේ දුර රූප කියලා කියන්නේ මොකද්ද? අන්නර ධම්මායතනේ පරියාපන්නයි කියපු රූප ටික තියෙනවනේ. ඉත් ඉන්ද්‍රිය පුරුසින්දේ ජීවිත ඉන්ද්‍රිය කියලා. ඔන්න ඔය රූප ටික දත යුතුයි දුර රූප කියලා. මොකද දුර අනුබෝධයි. ඒකේ අවබෝධය ඊටාම දුෂ්කරයි. මේ රූපය ගැන කතා කළාට මේ රූපේ ස්වභාවය අපිට ටග් ගාලා යන්නේ රූපය කියනකොට මෙතෙන්ට. මේ රූපේ ස්වභාවය හරිම දුෂ්කරයි. හරි අමාරුයි. රූපය කියන එක මොකද මේ රූපයේ කිසිම කලක මනෝවිඥානෙම විඤ්ඤාය මිසක වෙන කිසිම තැනකින් විඤ්ඤාය නැහැ. මේ ඉත්ත්‍ින්ද්‍රිය පුරුසින්ද්‍රිය ජීවිතින්ද්‍රිය කියලා පෙන්නපු සුකුම රූපයි කියපු ටික ඒකේ අවබෝධය දුෂ්කර නිසා මේක දුර රූප කියලා කියනවා. එතකොට ඒ රූපවල ලක්ෂණය තමයි දුර රූපවල ලක්ෂණය තමයි අවබෝධය දුෂ්කරයි කියන්නේ නුවණින් මනෝවිඥානෙම මේ රූපේ විඤ්ඤායයි මිසක වෙන කිසිම විඥානයකින් විඤ්ඤාය නැහැ. දැන් ඉත්ත්‍ින්ද්‍රිය පුරුසේන්ද්‍රිය හැම චක්කු විඥානෙන් හැම විඤ්ඤාය නැහැ. මේ ඇහැට පේන්නේ වර්ණ රූපයක් මිසක ඉත්ත්‍ින්ද්‍රිය හැම පුරුසේන්ද්‍රිය හැම පේන්නේ නැහැ ඇහැට. ඒක මේ දහම අමාරුයි. අමාරුයි කියන අර්ථය අපි මෙච්චර කල් දැනගෙන ඉන්න මට්ටමේ කෙලෙස්ය පවත්තන්න බැරි තැනකටයි මේ අවබෝධය අරගෙන යන්නේ අපි. එතකොට දුර රූප සන්තිකේ රූප කියලා කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය මෙන්න මේ ටික සන්තික රූප. ඊට පස්සේ දුර රූප සන්තිකේ රූප. ඔන්න ඔය ටික තමයි මේ රූපය ගැන තියෙන 11 ආකාරය. හරි. ඔන්න ස්කන්ධ කියන්නේ ඇයි කියලා පින්නවා. ඒක රූපස්කන්ධ කියලා කියන්නේ මෙන්න මේ රූප ටික ඔක්කොම එකට එකතු කළා. ඔය රූප 11ක් ගැන අපි කතා කළානේ. දැන් ඔය ඔක්කොම එකට එකතු කරලා කැටි කරලා කියනවා රූපස්කන්ධය කියලා. ඔය ඔක්කොම ටික එකට එකතු කළා කැපි කළා කතා කරලා කියනවා රූපස්කන්ධය කියලා. එතකොට දැන් වුණ අපිට පුළුවන් දැන් මේ ස්කන්ධ ඉගෙන ගන්න යන්නේ අපි. ස්කන්ධයන්ගෙන් රූපස්කන්ධය ගැන අද අපි මේ කතා කරන්නේ. ස්කන්ධ ගැන ස්කන්ධ ධාතු ආයතනකින් ස්කන්ධ ගැනයි කතා කරන්නේ. ස්කන්ධයන් ගැනොත් රූපස්කන්ධය ගැන අපි කතා කරනවා. රූපස්කන්ධය ගැන එතකොට ස්කන්ධ කියලා කිව්ව උන්වෙ පෙන්නපු 11 ආකාරයේම රූප ටික එකට බෙදලා කතා කරනවා. දැන් ඔය ස්කන්ධ ගැන කතා කරන ඔය රූපස්කන්ධේ රූපස්කන්ධය කියනකොට හොඳට තේරුම් කරගන්න ඕනේ ඔය ඔය කියපු ලක්ෂණකින් යුක්ත මේ 11 භූමියේ තැන් තැන් වල වැටලා තියෙන ඔක්කොම ටිකට එකතු කරලා කැටි කරලා මිටට අරගෙන හකුළු වල අරගෙන කියන වචනේ රූපස්කන්ධේ. දැන් මේ රූපස්කන්ධේ පෞද්ගලික ගති ලක්ෂණ තියෙනවා. එක එක රූපවල ඒ තැන් වල වැටිච්ච එක එක රූප තියෙනවා. එක එක විදිහ නම් කරන රූප තියෙනවා. දැන් මේ රූප වැටිච්ච තැන් ටිකනේ කිව්වේ. ඒ තැන් වල වැටිලා ඒ තැන් වල විසිරලා ඒ උල් තැන් වලින් හම්බ වෙනකොට 11 ආකාරයකට විසිරලා වැටිලා තියෙන රූප ටිකක් හම්බ වෙනවා. ඒ හම්බ වෙන රූප ටික ගැන අපි දැනගන්නට ඕනේ. ඒ රූපේ දැනගන්නකොට ඒ තැන් තැන් වල වැටලා තියෙන රූපේ ගැන දැනගන්න බුදුරජාණන් වහන්සේ මේ ධම්මසංගිණිත කරන පෙන්නනවා. ඒකෙන් රූපය ගැන 1 2 3 4 5 6 7 කියලා නිපාත ක්‍රමයට යන 10 දක්වා පෙන්නනවා. 10 1 10 11 12 දක්වා පෙන්නනවා. ඒකයි මම කියන්නේ රූපය රූපස්කන්ධේ ස්කන්ධයන්ගේ රූපස්කන්ධය දැනගන්න ගියොත් උගන්නන්න වෙනවට මේ ධම්මසංගිණි මේ ඔක්කොම ටික රූපස්කන්ධය දැනගන්න. එතකොට නෝ ඒ කියන්නේ හැබැයි ඒ පමණකටම කෙලස් දුර අපිට සමාහයට හිතෙන්නේ මේවා ඔක්කොම ඉගෙනගෙන නිවන් දකින්න ඕනේ දප්පකේ. එහෙම ඕනේ නැහැ. නමුත් මේවා ඔක්කොම ඉගෙනගත තරම නිවන් දකින්න පහසුයි. ආර්ථය. එතකොට මේ රූප ටිකේදී හැම රූපයක් ආරම්භයම ඒකාන්තයෙන් කියන්න පුළුවන් ධර්මතා ටිකක් තියෙනවා. මේ කුලස් පොලක තියෙන සබ්බන් රූපං කියලා හැම රූපයක්ම ඒකාන්ත කළා කියන්න පුළුවන් මෙන්න මේ වචන ටිකකින්. ඒකක නිපාතය කියලා කියන රූපය ගැන තනි වචෙන් කියන්න පුළුවන්. එක කාරණාවෙන් කියන්න පුළුවන්. හැම රූපයක්ම න හේතු හේතු නෙවෙයි. කිසිම රූපයක් ලෝභ දේශ අලෝ ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියන හේතු එහෙම නැහැ එකම රූපකවත්. කියලා තනි වචෙන් කියුවා කිසිම රූපේ න හේතු හැම රූපයක්ම අහේතුකයි. හැම රූපයක්ම එතකොට මේ කිසිම රූපයක ආය කර්ම තියෙනවා කෙලෙස් තියෙනවා හොඳට එතකොට අපිට ඒවෙන් තේරෙනවා. ඒ කියන්නේ එහෙනම් රූපේ බලාගෙන හිතකම ඇති වෙනවා මිසක ආය මේ රූපේ හින්දා මට කෙලෙස් මේ තණ්හාව ඇති වුණා එහෙම නෙමෙයි. අපිට හිතෙන තණ්හාව තියෙන්නේ මෙහෙට වගේනේ. හැම රූපයක්ම න හේතු. හේතු එහෙම නෙමෙයි. ලෝභ දේශ මෝහවත් අලෝභ දේශ අමෝහවත් කුසලවත් අකුසල මුකුත් නැ න හේතු අහේතුකයි. හැම රූපයක්ම අහේතුකයි. හේතු විපයුත හේතු යෙදෙන්නේවත් නැ මේ රූපෙක. හේතු කියන එක කියදෙනවන යෙදෙන්නේ හිතක මිසක කයේ රූපෙ හැම යෙදෙන්නේ නැ. හොඳට මේ ටික දැනගන්න ඕනේ. රූපය කියන එක හැම වෙලාවම සප්ප්‍රත්‍යයි. ප්‍රත්‍ය සහිතයි. පාඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුවේ උපකාරය ලැබල ඔවුනන්ගේ අඤ්ඤමඤ්ඤ භාවයෙන් ඔවුනන්ට උපකාර උපස්ථාන කරගන්න ස්වභාවයෙන් යුක්තව මේ රූපේ තියෙනවා. සප්ප්‍රත්‍යය ප්‍රතිසහිතයි. හැම රූපයක්ම සංකතයි සකස් කරන එක. හැම රූපයක්ම රූපයක් රූපවත්. හැම රූපයක්ම ලෞකිකයි ලෝකෙ තුල. හැම රූපයක්ම ශාස්ත්‍රවයි. ශාස්ත්‍රය මොකද උනේ? ඈ? ආශ්‍රවනේ. නැත්තම් ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන කියලා ගන්නද? ආශ්‍රව සහිත මනසකටයි හැම රූපයක්ම අහු වෙන්නේ. රූපය තුල ආශ්‍රව එහෙම නැහැ කවදාවත්. අපි කියමු ආශ්‍රව දුරු නොකල කෙනාටයි රූපය කියන කහුවෙන්නේ. ඒ නිසා ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන අර්ථයෙන් ශාස්ත්‍රවයි කියලා ගන්න. ඒකට ශාස්ත්‍රව. ඒතකොට ආශ්‍රව සහිතයි කියන අර්ථයමයි එන්නේ. මොකද ආශ්‍රව සහිත කෙනාටයි මේක අහුවෙන්නේ. රූපය තුල ආශ්‍රව තියෙනවා කියන කාරණාව කියනවා නෙමෙයි. එහෙම වෙන්නේ නැහැ කොහොමත්. එතකොට ශාස්ත්‍රවයි ආශ්‍රවයන්ට අරමුණු වෙන අර්ථයෙන් ශාස්ත්‍රවයි. රූපය කියන එක හැම වෙලාවෙම අහුවෙන්නේ අනාශ්‍රව මනසකට එහෙම නෙමෙයි. ආශ්‍රව සහිත මනසකටයි ආශ්‍රවයන්ටයි අරමුණු වෙන්නේ රූපය කියන්නේ. තේරෙනද? ඒකත් හොඳට මතක තියාගන්න. ඒ නිසා ශාස්ත්‍රවයි. ශාස්ව ආශ්‍රව අනාශ්‍රව කියලා ධර්මතා තියෙනවා. ඒවා ඉගෙන ගන්න ඕනේ. අපි ශාස්ත්‍රව කියලා කියන්නේ ආශ්‍රයන්ගෙන් අරමුණු කරන නිසා ශාස්ත්‍රවයි. සංයෝජනීය රූපයේ කිසිම වෙලාවක සංයෝජන නෙමෙයි. දස සංයෝජන කියලා තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස් තාමරාග ව්‍යාපාද රූපරාග අරූපරාග මානෝද්දච අවිජ්ජාගෙන මේ සංයෝජන එකක්වත් නෙමෙයි රූපය. හැබැයි සංයෝජනීයයි සංයෝජනේ රීතයි. සංයෝජනය කියන එක හැම වෙලෙම දකින්න මනසක හිතේ උපදින්න කෙලෙස්නේ. ඒ සංයෝජන වලට හිත එකක් මිසක රූපය. රූපේ සංයෝජනයක් නෙමෙයි. ඒ නිසා රූපය කියන එක කෙලින්ම බය නැතුව එක වචනෙන් කිව්ව හැකි. මොකද රූපේ සංයෝජනීයයි. මේ ඔක්කොම වචන ටික තනි වචන රූපයෙන් හඳුනන්න පුළුවන් වචන ටික කියන්නේ. තේරෙන්නේ නැහැ. සංයෝජනීයයි. රූපය කියන එක ග්‍රන්ථනීයයි. ඈ අභිජ්ජා කායගන්තේ ව්‍යාපාද කායගන්තේ විචිකිච්ඡා කායගන්තේ කියලා මේ කාය ග්‍රන්ථ හතරක් තියෙනවා. කාය ග්‍රන්ථ කියලා කියන්නේ ග්‍රන්ථ කියන්නේ ගිතෙනවා. මේ මට්ටම ඇති තාක් අභිජ්ජා කාය ග්‍රන්ථි දැඩි ලෝභය නැම ධර්මතාවයේ කාය ග්‍රන්ථය. ඒක ඇතිතා කයකම ගෙතෙනව මිසක මේ වගේ රූපකම එලෙනව මිසක ඒක මිදෙන්නේ නැහැ. හින්දා අභිජ්ජාව කාය ග්‍රන්ථය. ව්‍යාපාද කාය ග්‍රන්ථය තරහව ඇතිතා තරහව කියන එක ඇතිතා කයකම ගෙතෙනව මිසක මේ වගේ රූපකම එතෙනව මිසක ඒ මිදෙන්නේ නැහැ. හින්දා ව්‍යාපාද කාය ග්‍රන්ථය අභිජ්ජා කාය ග්‍රන්ථ ව්‍යාපාද කාය ග්‍රන්ථ විචිකිච්ඡා කාය ග්‍රන්ථය ඊගාවට විචිකිච්ඡාව සැකේ කියන කායගන්තය. ඉද මේව සත්‍යම් මොගමඤ්ඤම් කියන එක කායගන්තය. මම මේ කියන එකමයි ඇත්ත අනිත් ඒවා ඔක්කොම බොරු කියලා දෘෂ්ටියක් ඇති කරගන්නව නම් ඇති වෙනවනම් ඒ මානසික මට්ටම කායගන්තය. ඒතා කය කයින් මිදෙන්නේ. එහෙනම් දැන් ග්‍රන්ථයි කියලා කියනවා මේ හතරට මේ කියලා හතරට කියනවා ග්‍රන්ථ කියලා ගෙතෙනවා. කයේ ගෙතෙන නිසා. එතකොට අභිජ්ජා කායගන්ත විචිකිච්ඡා කායගන්ත කියලා කයේ ගෙතෙන සංග්‍රන්ථ කියනවා. ඊටවසේ ඕගනීයයි රූපය. ඕග කියන සැඩ පහර. කාමෝග බවෝග අවිද්‍යාවෝග දිට්ඨෝග කියලා ඕග හතරක් තියෙනවා. ඕගේ කියන එක මනස තුල. කාමෝග බවෝග දිට්ඨෝග. ඒ ඕගයට සැඩ පහරට ඒ කෙලෙසයට හිතයි මේ රූපය. ඒ නිසා ඕගනීයයි. ඊටවසේ යෝග කියලා කියන යෙදෙනවා. කාම යෝග භව යෝග ධිට්ඨි යෝග අවිද්‍යා යෝග කියලා මේ කෙලෙස් වල ලෝකෙ යෙදෙනවා. ඒ යෙදෙන එකට හිතයි මේ රූපේ. ඒ වගේ ඒ අර්ථයෙන් දැනගන්න නීවරණ නීයයි. නීවරණ නෙමෙයි මේ රූපේ. කාමච්ඡන්ද ව්‍යාපාද තින මිදුද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා නීවරණ ධර්ම පහක් තියෙනවා නම් නීවරණ මනස තුල. මේ රූපේ නීවරණ නීය නීවරණට හිතයි. ආදරණීය කියලා කියන්නේ ආදරණීය අම්මා. ඒ කියන්නේ ආදරේ මෙහි මේ ආදෘත හිත රූපී තමයි අම්මා කියන්නේ. ඒ නිසා. ඊට පස්සේ අපරාමට්ටයි. අපරාමට්ට කියලා කියන්නේ පරාමාසයට හිතයි. මේ පරාමාසය කියන එක අපරාමට්ටනේ පරාමට්ට. පරාමට්ට කියලා කියන්නේ පරාමාසයට හිතයි. පරාමාස කියලා කියන්නේ තෘෂ්ණාව වශයෙන් දෘෂ්ටි වශයෙන් ස්පර්ශ කරන අර්ථයේ පරාමාස. සීලබ්බත පරාමාසය කියලා කියන්නේ පරාමාස කියන්නේ සීල් වෘත වශයෙන් ස්පර්ශ කරන පරාමර්ශණය කරන. කය පරාමාස කරන කියන්නේ ස්පර්ශ කරන ඇතිල්ලන. එතකොට මේක තෘෂ්ණාව වශයෙන් දෘෂ්ටි වශයෙන් ස්පර්ශ කරන් හිතයි පරාමට්ට. නිසා පරාමට්ටයි කියන්නේ. දැන්සේ උපාදානීයයි. උපාදානේ එහෙම නෙමෙයි උපාදානෙට හිතයි. ඊට පස්සේ සංකලේශිකා. කෙලෙස් වලට හිතයි. අව්‍යාකත. අව්‍යාකත කුසල හෝ අකුසල එහෙම නෙමෙයි. අව්‍යාපෘතයි. කුසල වශයෙන් හෝ අනාරම්මන ආරම්මණයක් නෙවෙයි. අචේතසිකං චෛතසිකයක් නෙමෙයි. මේ රූපය කියන එක රූපය කියන ආරම්මණයක්. රූපය කියන එක ආරම්මණයක් නෙමෙයි. අරමුණක් නෙමෙයි. මේ කියන්නේ ඈ
අරමුණ වෙන්නේ නැහැ කියන එක.
අරමුණ වෙන්නේ නැ කියන අදහස අපි නොගතිතියක මම කිව්වද මගේ පෞද්ගලික අදහස මම ගන්නනේ මේලාදී. දැන් ලෝකේ සම්මත අදහසක් තියෙනවනේ ඒකේ පිටලා මම ගන්නවා. මගේ පෞද්ගලික අදහස නේ අරමුණු කරන්නේ. අනාරම්මනයි කියලා කියන්නේ න ආරම්මන ආරම්මණයක් නෙමෙයි කියන එක. ඒ කියන්නේ දැන් හිතට අපි කියමු කතමේ ධම්ම සාරම්මන වේදනාකන්ද සංඤාකන්ද සංඛාරකන්ද මේ ධම්ම සාරම්. කියන්නේ හිතෙන් හිතට ඒ කියන්නේ අපි යමක් අරමුණු කරන වේදනා සංඤා සංඛාරයන්ගේ රූපයෙන් අරමුණු කරන්න බෑ. රූපයේ උදව්වෙන් තව යමක් අරමුණු කරන්න බෑ. ඒ හින්දා රූපය අනාරම්මන කියන අදහස. එතකොට අචේතසික චෛතසික නෙමෙයි චිත්ත විපයුත්තයි. කිසිම දවසක කිසිම හිතක යෙදෙන්නේ නැහැ රූපය. රූපය කියන එක හිතක යෙදෙන්නේ නැහැ. එතකොට නේව විපාක න විපාක ධම්ම ධම්ම. රූපය කියන එක විපාකයකුත් නෙමෙයි විපාක දෙන ස්වභාව ධමකුත් නෙමෙයි. රූපය කියන එක කිසිම වෙලාවක විපාකයක් එහෙම නෙමෙයි. විපාක දෙන ස්වභාව කියන්නේ කර්ම. කර්මයක්වත් නෙමෙයි. රූපය කියන්නේ විපාක ගුණ නෙමෙයි කර්මයක්. එතකොට අසංකලිත සංකලේශක. අසංකලිත රූපය කියන්නේ කිලුට එහෙම නෙමෙයි. හැබැයි අසංකලේශ සංකලේශයන් කිලුට ඇති වෙන්නේ උපකාරයි. කිලුට ඇති කරගන්න හිතේසි හිතේසි. න සවිතක්ක සවිචාර විතක්ක විචාර සහිත දෙයක්ුත් නෙමෙයි මේ රූපේ කියන්නේ. විතක්ක සහිත විචාර සහිත වෙන්නේ මනසනේ හිතනේ. න අවිතක්ක විචාර මත්තං අවිතක්ක විචාර මාත්‍ර ධර්මයක්ුත් නෙමෙයි රූපේ කියන්නේ. රූපෙත්ෙන් ගන්න බෑ විතක්ක විචාර අවිතක්ක විචාර විතක්ක විචාර මත්ත කියලා ගන්න බෑ රූපෙත්. හරිද? මෙන්න විතක්ක ਵਿਚාර මත අවිතක්ක ਵਿਚාර එහෙම කියන්නේ. ඒ කියන්නේ විතක්ක ਵਿਚාරය යෙදෙන්නේ නැහැ. න පීති සහගත. පීති සහගත දෙයක්ුත් නෙමෙයි රූපේ කියන්නේ. න සුඛ සහගත. සුඛ සහගත දෙයක්ුත් නෙමෙයි රූපේ කියන්නේ. රූපේ කිසිම විලාග සැප සහගත බවක් නැහැ. රූපේද සැප දැනෙන්නේ නැහැ. රූපේද ප්‍රීතිය දැනෙන්නේ නැහැ. ඔක්කොම හිතක ඇතුළේ තියෙන චෛත්‍යක හිතක ගැති. එතකොට න උපේක්ඛා සහගත. රූපේ උපේක්ෂා සහගතත් නෙමෙයි. උපේක්ෂාව හෝ ප්‍රීතිය හෝ සැපේ හෝ කියන එක හිත පැත්තෙන් කියන්න වෙනවා නේද? රූපේ පැත්තෙන් උපේක්ෂාව කියන්න බෑනේ. න දස්සනේ න භාවනාවේ පහතබ්බ. නේව දස්සනේ න භාවනාවේ පහතබ්බ හේතුක. දර්ශනයකින්වත් භාවනාවකින්වත් පහකට යුත්තක් නෙමෙයි රූපය. දර්ශනය කියලා කියන්නේ සෝවාන් ආදී දර්ශන භූමියකින් දුරුකල යුත්තකුත් නෙමෙයි රූපය. ඉතුරු මාර්ගත්‍ර වැඩිම වශයෙන් භාවනාවකින් දුරුකල යුත්තකුත් නෙමෙයි රූපය. නේව දර්ශනේ න භාවනාවේ පහතබ්බ හේතුක. දර්ශනයකින්වත් භාවනාවකින්වත් දුරුකල යුතු හේතුවක්වත් තියෙනව නෙමෙයි රූපය. රූපය දුරුකල යුතුත් නැහැ. රූපය තුල එහෙම දුරුකල යුතු හේතුවක් තියෙනවත් නෙමෙයි. දර්ශනයකින්වත් භාවනාවක්. මේ ටිකෙන් හොඳට පෙන්නනවා රූපේ එක මේ නාම රූප පරිච්ඡේදයේ පිළිසින් දකින්න එකට එහෙම හරි උපකාරයක් නේ රූපේ. ඒ කියන්නේ රූපේ බලාගෙන හැම කෙලෙස්යක්ම හැම කර්මයක්ම හැම දෙයක්ම හිතකින් කළා මිසක ආයි රූපේ තුල ගලවන්න දෙයක් නෑ නේද කියන එක උගන්වනවා මේකෙන්. දැන් අපිට නිකන් කෙලෙස් යන්නේ හැම වෙලෙම මේ
රූප නිසා
නේ. ආව් මෙහෙ නිසානේ මේ රාගේ මේ රූපය අයින් කරන්න කියන තැනකේ මේ රූප ඇසුරු කර කර ඉන්නේ කියන තැනකින් ලෝකයාමයි ඉන්නේ. මෙයා කොහොමද නිවන් දකින්නේ? මෙහෙම රූපයක ඇසුරු කර කර කියන වගේ තැනකින් කතා කරන්නේ. ඔය රූපෙ නෙමෙයි කොහොම රූපයක ඇසුරු කරුවත් හිත බේරගත්තොත් ගොඩ යන්න පුළුවන් වගේ තැනකට එනවා මේක. ඇයි දැන් ලෝකෙම බලන්නේ මේ වගේ රූප තියාගෙන කොහොමද මෙයා මිදෙන්නේ කියන තැනකින් ලෝකයාගේ කෙලෙස් දකින්නේ පේන්නේ රූපෙන්නේ. ඒකමයි රූපෙට යන හේතුව. දැන් මේකෙන් පෙන්න හොඳට මේ එකක්වත් නෙමෙයි මේව හේතු නෙමෙයි කෙලෙස් නෙමෙයි කර්ම නෙමෙයි මේ රූප. එතකොට හේතු කියන්නේ කෙලෙස් කියන්නේ කර්ම කියන්නේ මේව හැබැයි හිතේ ඇති වෙන්නේ ඒකට උපකාරයි කියන එක. ඒ අදහසින් එතකොට මේ වාචේ ගානි න අපචේ ගානි රූපේ කියන්නේ පිරිහීම පිණිස පවතින එකක්වත් වැඩිහීම පිණිස පවතින එකක්වත් නෙමෙයි. පිරිහෙනවද වැඩිවීමටපත් වෙනවද කියන කාරණාව තියෙන්නේ හිතේ පැත්තේ. මේ රූපය ගැන රාග දේශ මොහ ඇති කරගන්න විදිහට කටයුතු කළොත් පිරිහේ. මේ රූපය ආරම්භය අලෝභ දේශ මොහ ඇති කරගන්න විදිහට කටයුතු කළොත් වැඩිවීමටපත් වේ. එතකොට ඒ වැඩිවීමටපත් වෙනවද පිරිහීමටපත් වෙනවද කියන කාරණාව උනේ මගේ හිත මතින් මිසක මේ රූපෙන් නෙමෙයි. ඒ නිසා රූපේ නේව ආචේගාමින අපචේගාම වැඩින දෙයක්වත් පිරිහෙන දෙයක්වත් නෙමෙයි රූපේ කියන එක. නේව සේක නාසේක රූපේ කියන්නේ සේක කෙනෙක්වත් අසේකවත් නෙමෙයි. සේක කියන්නේ හික්මන, අසේක කියන්නේ හික්මලා ඉවරයි. සප්ත ආර්ය පුද්ගලයාවත් එහෙම නැත්නම් රහතන් වහන්සේවත් නෙමෙයි රූපේ කියලා කියන්නේ. රූපෙකින් දකින්න බෑ සෝවම් පුද්ගලයා. රූපෙන් දකින්න බෑ සකදාගාමී අනාගාමී කෙනා. රූපෙන් දකින්න බෑ රහතන් වහන්සේ කියන එක කියනවා. මොකද රූපය කියන එක මේ මෙහෙම එකකින් නෙමෙයි. එතකොට ඇහ කන දිව නාසය ශරීරය මේවයන් එහෙම බලන්න බෑ. රහතන් වහන්සේ කියලා අපි පුද්ගල භාවයේ රූපේ දුරු නොවිච්චයෙන් අපි කතා කළාට එයාව මයින්න බෑ එතන. මොකද මේ රූපය කියන එක නේවසේක නාසේකනේ. එතකොට කිසිම වෙලාවක රූපෙ දිහා බලලා අසේක කෙනෙක් දකින්න බෑ. සේක කෙනෙක් දකින්න බෑ. රූපේ නේවසේක නාසේක ධර්මයක් නිසා. ඒ දවස්සේ පරිත්තං. ඒ කියන්නේ බොහොම සුවල්ප අර්ථයක් විතරයි මේකෙන් ලැබෙන්නේ. මේ රූපය කියන එක. රූපය අතුරු කරගෙන ඉන්නකොට ලැබෙන්නේ සුවල්ප අර්ථයක් විතරයි. කාමවචර. රූපය කියන එක කාමවචර. අවචර කියන්නේ හැසිරෙන. කාමෙහි හැසිරෙන කියන ගණිතයට යනවා. න රූපවචර. රූපය හැසිරෙන ගණිතයට යන්නේ. න අරූපවචර. අරූපී භවය හැසිරෙනවා යන ගණිතයට යන්නේ. පරියාපන්න අනුවගේ ධර්මයක් නෝ අපරියාපන්න ලෝකෝත්තර නෙමෙයි පරියාපන්න චුති ගති මේ වට දුක්ඛ අනුව ගිය නිසා පරියාපන්නයි. පරියාපන්න කියන වචන කියන පරියාපන්න අනුව ගිය මොකද්ද? චුති ගති වට දුක්ඛ සංසාර වට දුක්ඛය කියන මේ කාරණා අනුව ගිය නිසා පරියාපන්නයි කියනවා. එතකොට අපරියාපන්නයි චුති ගති වට දුක්ඛ අනුව නොයන නිසා අපරියාපන්නයි. ඒවා නොයන්නේ අපරියාපන්නයි. අනියතයි. කිසිම වෙලාවක නියතියක් නැහැ. මේ රූපයේ කියන එකකින් හැම වෙලෙම අනියත නියත එකකින් පණවන්න බෑ. නියතෝ සම්බෝධි පරායන නියතයි අපායත ඒ තැනකින් රූපේ පරිහරණය පණවන්න බෑ. අනියත ධර්මයක්. අනියානිකං නිවනට පමුණුවන එකකුත් නෙමෙයි රූපේ කියන්නේ. uppannaṃ cahi viññānehi viññeyyaṃ uppannā vu haya viññāne viññeyyai cakku viññāne sota viññāne gāna viññāne jīva viññāne kāya viññāne mano viññāne කියන මේ විඥාන හය විඤ්ඤේය ධර්මයක් රූපේ. ඊට පස්සේ අනිච්ඡං අනිත්‍ය දෙයක් රූපේ. ජරහ භූතං ජරාවෙන් මඩනාලද්දක් රූපේ. ඒවං ඒක විදින රූප සංග්‍රහ. මේ රූපය මෙන්න මේ එකාකාරකින් සංග්‍රහ කරන්න පුළුවන්. රූපය ගැන බය නැතුව ඒකාන්ත වශයෙන් මෙන්න මේ කාරණා ටිකකින් කිය හැකි කියලා ඔන්න ওই ටික ගැන අපිට තියෙන්න ඕනේ අනුමානට දැනුමක්. කෙනෙක් රූපය ගැන කතා කරනකොට අවශ්‍යම රූපය කියන්නේ මෙන්න මේ ලක්ෂණයන්ගෙන් යුක්ත මෙන්න මේ ස්වභාවයෙන් යුක්ත දෙයක් නේද රූපස්කන්ධය කියන්නේ කියන ටික තියෙන්න ඕනේ. ඕකෙන් ලේසි කෙලෙසියක් නෙමෙයි ගෙවෙන්නේ. මේ ටික කරනකොට මේ ඒ කියන්නේ අපි කියමු දැන් යාළුව දෙන්නෙක් ඉන්නවා නිමලුයි කමලුයි කොතනක හරි. දැන් අපි කියනවා අන්න අතන ගිහිල්ලා ඉන්නවා නිමල්ව හම්බ වෙන්නකො කියලා අපි කියනවා. නමුත් එතන ඉන්නේ දෙන්නගේ නිමල් කවුද කමල් කවුද කියලා අපි දන්නේ නැහැ. අපිට කියනවා ගිහිල්ලා අතන නිමල් ඉන්නවා හම්බ වෙන්නකො කියලා. දැන් අපි දෙන්නගේ නම් වශයෙන් හඳුනන අපේ දෙන්න ගිහිල්ලා මේ ඕගොල්ලන්ගේ මේ ඔයාගේ නම මොකද්ද කියලා කියන්නේ මම කමල් කිව්වම මම දන්න දෙන්නනේ ඉන්නේ ආ එන මෙයා නිමා එතකොට ඔයාගේ නම නිමල්ද කියලා අහන්න ඕනේ මේ ඔයාට මෙන්න මේක දෙන්න කිව්වා කියලා නිමල්ට දුන්නේ නැහැ නැත්නම් එයාගේ ඔයාගේ නම මොකද මම නිමල් ආ එතකොට දන්නවා එහෙනම් මෙයයි කමල් එහෙනම් මේක දෙන්න ඕනේ නිමල්ට කියලා දුන්නේ නැහැ මෙයා දැනගත්තොත් මෙයා දන්නවා මෙයා දැනගත්තොත් මෙයා දන්නවා ඒ වගේ නාම රූප කියලා ධර්මතාව දෙකක් තියදී රූපය දැනගත්තොත් ආ එහෙනම් මේක රූපේන මේවයි නාම කියලා දන්නවා මේ tikai නාම කියලා දන්නකොට ආ මේ tikai නාම එහෙනම් මේ tikai රූපේ කියලා නාමය දැනගත්තොත් රූපය දැනගන්න පුළුවන් රූපය දැනගත්තොත් නාමය දැනගන්න පුළුවන් මොකද නාම රූප ධර්මතාවයක කියනකොට ඒ වගේ රූපේ ටික මේ විස්තර වශයෙන් දකින්නකොට ආ රූපේ මෙහෙමනම් එහෙනම් මෙහෙම මෙහෙම ගති මේවා ඔක්කොම නාමයිනේ හිතකනේ දෙන්නේ හිතේනේ කියලා එනවා මේ මේක මෙපමණකින්ද මේ ඔක්කොම හරහා තියෙන්නේ මොකද මේ ditthi visuddhi ඇති වෙන්නේ මේ ඔක්කොම දැකීම පිරිසිදු වෙන්න ක්‍රම එතකොට මෙන්න මේ වගේ ඒකක එක් වශයෙන් කියන්න පුළුවන් එක්වසෙන් කියන්න පුළුවන් ස්කන්ධය රූප ස්කන්ධය මෙන්න මෙහෙමයි කියලා. අදට ඇති නවත්තනනේ. තේබාවි දිල. එතකොට කොහොමද මාසයක්ම රූප ස්කන්ධි කරන්න වෙයි? හැබැයි මෙහෙම කාරණාවක් තියෙනවා. මම කිව්වේ රූප ස්කන්ධේට යයි සති තුනක්වත්. සති දෙකක්වත් කියන්නකො එතකොට වේදනා ස්කන්ධයට තේ සංඥා ස්කන්ධයට තේ සංකාර ස්කන්ධයට තේ අඩුම ගන්න සතියට නම් නෑමයි ප්‍රභාගයේ එතකොට මාස තුනෙන් මාස දෙකමාරක් විතර යයි ස්කන්ධ පංචකයට ඊට පස්සේ ඉතුරු සති දෙකෙන් එක සතියකින් ආයතනයි ධාතුයි ඉන්ද්‍රිය මේ ඔක්කොම ටිකක් කරන්න පුළුවන් 10ක් යන්නේ නැහැ පහකින් මොකද මේ ටික ඉගෙන ගන්න ටිකේදී අර ටික මතක් කරන්නයි තියෙන්නේ. ඉගෙනගෙන තියෙන මේ හරහා ඔක්කොම ටික කියවිලා එතකොට ඉගෙනගෙන තියෙන්නේ. අපි කියමු රූපස්කන්ධය කියනකොට රූපස්කන්ධයේදී දැන් මට උගන්වන්න වෙනවා ඇහැ කියනක රූපස්කන්ධයක් කන රූපස්කන්ධය. ඊට පස්සේ ආයතන වලට එනකොට ආයතන කිවි අර ඉගෙනගත්ත ඇහැට කියලා පෙන්වන්න දෙනවා. ඒතකොට විස්තර ටික මේ ඉගෙනගෙන තියෙන ඇහැ කියන්නේ මෙහෙමයි කියලා. ධාතු කියනකොට චක්කු ධාතු කියලා කිවි අර ඉගෙනගත්ත ඇහැට කියලා මතක් කරන්න විතරයි මට තියෙන්නේ මේ ටිකට හැබැයි ස්කන්ධ ටික ගණන් ගන්න මාස දෙකමාරක අර කරතුරු දි හැදුවා වගේ සජිරුවන්ට මාස 6ට දවස් 6ක් අඩුවෙන් එක කරතුරු දෙකයි දවස් 6ක් එක කරතුරු දෙකයි හැදුවා වගේ මාස 3ට සතියක් අඩුවෙන් තියාගෙන ස්කන්ධ ටික ඉවර කෙලියයි
හැබැයි අර වගේ නෙවෙයි දවස් 6ක ගිල්ල පෙල්ලුනා
ටිකක් එහෙම වෙන්න පුළුවන්. නමුත් එච්චරම නෙමෙයි. නමුත් පෙරළුණත් ඒ රෝදෙ වැඳගෙන යන්න පුළුවන් කරත්තේ. රජු යුද්ධෙට ගියානේ. ඒ වගේ පොඩි පොඩි අඩුපාඩුයක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නයක්
නැතාවකද්ද.
ඒ හින්දා දැන් හෙට ඉඳලා දුක නිපාත. අපි දන්නේ වඩින්න පුළුවන් ගියොත් අතහැරෙනවා. ආයේ හොඳම ටික යන්නේ ජීවිතේ. ඒ කියන්නේ මේ ටික ඉගෙන ගන්න පුළුවන්.